තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙමි අභිධර්මය හා විපස්සනාව මාතෘකාව යටතේ කෙරෙන තුන්වෙනි වැඩසටහන. එතකොට ගිය වාරයේදී සාකච්ඡා කරන්න තියෙන මේ විඥාන වල ආකාර පිළිබඳ ආරම්මණීය විවිධත්වයේ අනුව විඥාන විවිධත්වය සිද්ධ වෙන හැටි. එතකොට විවිධාකාරයේ විඥාන අතීත අනාගත වර්තමාන මනෝ ධර්මයන් අරමුණු කරන විඥාන මේ වගේ විවිධ විඥාන ගැන කතා කරන්න තියදුනා. ඉතින් අද තවදුරටත් ඒක ඒ එතනම දිගුවක් ලෙස මේ ආරම්මන සහ විඥාන ඒ වගේම අනිකුත් ධර්මතා ටිකක් ගැන විඥානයත් එක්ක හට ගන්න අනිකුත් ධර්මතා ටිකක් ගැන කතා කරනවා. මේ ඔක්කොම මේ විදර්ශනාවට විශේෂයෙන්ම වැදගත් වෙන කාරණා. එතකොට දැන් මම කිව්වා මේ ආරම්මන සාමාන්‍යයෙන් අපි හය ආකාරයකට දක්වනවා. රූප ආරම්මන, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, මේ හැම එකටම ආරම්මන කියලා ලියාගන්න අවසානික ධර්ම ආරම්මන කියලා. එතකොට ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන්නේ ඔක්කොම රූප වල ආකාර. එතකොට අනික් ඔක්කොම මානසික දේවල් ඔක්කොම මේ ධර්මාරම්මන කුලක යටතේ තමයි සංග්‍රහ වෙන්නේ. එතකොට නිවන කියලා ධර්මයේ ගත්තත් ධර්මාරම්මන. එතකොට ඕන දෙයක් අපිට මේ මේකට අදාළ නොවන ඕන ආරම්මණය ධර්මාරම්මන හැටියට ගන්න පුළුවන්. ඉතින් ගිය වාරේ කතා කරේ විශේෂයෙන්ම විඥාන හය ආකාරයක් ගැන. ඒකේ ඊළඟට අපි දැන් තවදුරටත් මේ මොකද්ද බුදුරන් වහන්සේ ඇයි මේ පළවෙනි කුසලසිත කියද්දිම යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා කියලා තමයි පළවෙනිම ඒ අභිධර්මයේ පාඨය පටන් ගන්න. යම් කලක රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්මාරම්මණ වලින් එකක් අරගෙන කුසලසිතක් උපදිනවාය කියලා. ඉතින් අකුසල සිත්වලටත් මං කිව්වා මේ විදිහටම තමයි ආරම්මන ප්‍රභේදය දක්වලා තියෙන්නේ. ඒ ආරම්මන ප්‍රභේදය තමයි විශේෂයෙන් ගිය වාරයේදී සාකච්ඡා කළේ. ඉතින් දැන් අද විශේෂයෙන් සාකච්ඡා කරනවා මේ ඒ ඊට පස්සේ ආරම්මන අපිට ඒක දැනෙන ආකාරය ගැන. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේසයක් පුටුවක් වගේ කාරණයක්. මේසයක් පුටුවක් තමන්ගේ ඉදිරියේ තියෙනකොට වස්තුවක් හරි දෙකක් හරි කීපයක් හරි එතකොට තමන් අපි කියනවා එතන ඇති වෙන්නේ චක්කු විඥානයක් කියලා. ඉතින් ඒ තමන් දැන් මේස දකිනවා කියන අවස්ථාව ගත්තහම සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ ඒ වගේ අවස්ථාවක මම මේසයක් දැක්කා කියලා. අරමුණු වුණේ මොකක්ද ඇහුවොත් කියයි මේසයක් අරමුණු වුණා කියලා, පුටුවක් අරමුණු වුණා කියලා. නමුත් මේ න්‍යායට අනුව මේ අපි එහෙම නෙමෙයි මේක දකින්නේ. අපි කියන්නේ මේ වර්ණයක් අරමුණු වුණා කියලා. වර්ණයක්, වර්ණ රූපයක් එතකොට මේක ඇවිල්ලා මේ මේසයක් අපි කිව්ව මේසයක් දකින අවස්ථාව. වර්ණ රූපයක් අරමුණු වෙනකොට දැන් වර්ණ රූප සමුදායක් ආරම්මණය වශයෙන් එළඹ සිටිනවා. එතකොට ඒක එතකොට එතන අපිට අපි කියන්න ඕනේ කොහොමද මේසයක් දැක්කා කියලා නෙමෙයි. ඉස්සලම කරන්න හිතෙන් ඒ වර්ණ රූප ටික වර්ණ රූප ටික ගොනු කර ගන්නවා එක එක ආකාරයට. ඒක සම ඒ පුද්ගලයාට සමහර තේ පුද්ගල සාපේක්ෂ වෙන්න පුළුවන් ඒක. දැන් එකම චිත්‍රයක් දිහා අපි තුම එකම පරිසරයක් දිහා මේ දෙන්නෙක් බලනවා. එතකොට මේ අපි හිතමු දැන් එහෙම බලනකොට අපි තුමු දැන් මෙහෙම අපි මේ පොළොවක් දිහා බලනවා කියලා. පොළොව තලයක් දිහා. ඒතර අපිට සමහරට ගල් කැටයක් කොහොම තියෙන්න පුළුවන්. මෙයාගේ මෙන්න මෙහෙම. ඊට පස්සේ මේ තිරිවාණ ගල් මොනවා හරි. ඊට පස්සේ වැලි කැට තැනින් තැන ලොකු ගලක්. ඊට පස්සේ සමහර තැනක පස පේන්න පුළුවන්. මෙහෙම පස පේන්න පුළුවන්. එහේ පස නැති තැන්වල ඒ වැලි කැටවල පාට තියෙන්න පුළුවන්. ඊට අපි හිතමු මේ ටිකක් අඩාන්තර වගේ වෙලාවක කියලා. දැන් ඔය වර්ණ සමුදාය දැන් එළඹ සිටිනවා දැන්. එතකොට මේ එක්කෙනෙක් මෙන්න මේක සර්පෙක් කියලා හිතාගන්න පුළුවන්. තව එක්කෙනෙක් සමහරට පරණැලක් කියලා හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට දෙන්නටම සමහරට එකම වර්ණ රාමුව තමයි දැర్చනේ වුණේ. එක එක්කෙනා ගොනු කරගත්ත විදිය වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් දැන් ඒ වර්ණ රාමුව දැర్చනේ වෙනකොට දැන් මේ ගල මේ දැන් අපිට පේන්නේ මේක චිත්‍රයක් වගේ නෙමෙයිනේ. ගල ත්‍රිමාන ස්වභාවයක් ගැන හිතෙන. එතකොට මේ ගල මෙච්චර උසයි පොළවේ තියෙන. මේ වැලි කැට සාමාන්‍යයෙන් මෙච්චරක් විතර ඝනකම. එතකොට මේක වගේ නිකන් මේ පරණැලක් නම් ඒකේ තියෙන ඝනකම ගැන. මේ වගේ මේක මේ චිත්‍රයක් වගේ නෙමෙයි අපිට දැනෙන්නේ ත්‍රිමාණව. ඒතර මේක ඇත්තටම මේ චක්කු විඥාන අවස්ථාවම විතරක් කියලා ගන්න එපා. සමහරට ඊට යාබද සිත් එකක් දෙකක් යද්දි ඒ චක්කු විඥානයට බොහොම අනුරූපයි. නමුත් ඒ සිත් දෙකක් යද්දි වෙන සිද්ධියක්. එතකොට මේ අපිට ඉස්සෙල්ලා කරගන්න ඕනි කෙරෙන්නේ මොකක්ද? මේ සත්‍යයක් එයා කරන්නේ මේවා එක එක වස්තු වශයෙන් මේ ගොනු කරගන්න. එක එක වස්තු වශයෙන් නෙමෙයි ඒවැ නිකන් වෙනස් ආකාරයේ ගොනු කරගන්නවා හිතේ. මෙතන තියෙන වැලි කැටයක්, මෙතන තියෙන ටිකක් ලොකු ගලක්, මෙතන තියෙන පරණැලක් වගේ එක. හරි. එතකොට මේක මේ ඔක්කොම එක තලයක නෙමෙයි තියෙන්නේ. මේවා ත්‍රිමාණ ගතියක් තියෙන කියලා ඒවැ තියෙන මේ දිග පළලවල් උස ගැන ඉස්සෙල්ලම අදහසක් එනවා. එතකොට අර වර්ණ රූපය ඔස්සේ වර්ණ රූප ටික අපි ගොනු කර ගන්න ඕනි මේ එක එක ආකාරවල. මේ කියන්නේ මේ ගලක්. ඒ කියන්නේ ගලක් කියලා අපි හඳුනා ගන්න ඉස්සෙල්ලා වෙන්න ඕනි ඒ දිග පළල තියෙන වස්තුවක් කියලා සිතින් ඒක ග්‍රහණය කර ගන්න ඕනි. ඒ ග්‍රහණය කිරීමයි ඒකේ පාටයි එක තමයි ඊට පස්සේ මේක ගලක් කියන හැඳිනීමෙන් ඒකට අපි කියන සංඥාව කියලා. එතකොට මේ මෙතන තියෙන එක එක ඒ පාට දැනෙද්දිම සත්‍යය මොකද කරන්නේ? සාමාන්‍ය මොළයක් මේ හොඳ ඥානයක් තියෙන සත්‍යයකට දැනෙන්නේ එක එක ඒ මේ එයා මුලින්ම කරන්නේ ඒකයි වස්තු ඒකේ තියෙන මේ ත්‍රිමාණ ආකාරය ගොනු කරගන්න. එතකොට මේ දැන් පුංචි ළමයෙක් ගත්තොත් සමහරිට පුංචි ළමයා පොඩි කාලේ මේ එයාට ඒ වගේම ඒ පොළොව පෙනෙද්දි මේ වගේ පොළොක් තෙවුනොත් එයා සමහරට මේක ත්‍රිමාණව නොදකින්න පුළුවන්. එයා සමහරට මේකේ ගැඹුර ගැන එයාට අදහසක් නැහැ. එක 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 මේ පොඩි ගල් කැටවල ලොකු ගල් කැටවල අදහසක් නැහැ. එතකොට අර මේක තේරුම් ගන්න විදිය, මේ වර්ණ රූප ගොඩ ඔස්සේ මේ පරිසරය තේරුම් ගන්න විදිහ තමයි විඥාන සංඥා කියලා කියන්නේ. විඥාන කියලා කියන්නේ එතකොට එකක් මේ වර්ණ රූප ටික දැනෙනවා කියන එක එකක්. එතන විඥානේ. ඊට පස්සේ මේව දිගපළල ගැන, මේ පොඩි පොඩි ගල් කැටවල දිගපළල, මේකේ දිගපළල ගැන තියෙන දැනුමත් විඥානේ. ඔය ඔක්කො ඔය ඔය එකම එනවා. ඒ එක එක දේවල් හඳුනා ගන්න ගතියක්. දිගපළල පාටත් විඥාණයෙන් ගොනු කරලා දුන්න ගම විඥානේ හට ගන්නවා කියන්නේ මේකේ දිගපළල ටික දැන් තේරුම් බේරුම් කරගත්තා කියන එක. එතකොට ගොනු කරලා දුන්න ගමන් ඊට පස්සේ එක එක දේවල් හඳුනා ගන්න ගන්නවා. මේක ගල් කළු ගල් කැටයක්, මේක තිරිවාන ගලක්. එතකොට මෙතන තියෙන්නේ සමහර මේ ඉන්නේ සර්පෙක් කියලා වෙන්න පුළුවන්. එතකොට මේ ඉන්නේ එහෙම නැත්නම් මෙතන පරණ ඇලක් තියෙ දිගට නිකන් සර්පෙක් නෙමෙයි කියලා. එතකොට මේ ගොනු කරලා දීපු ධර්මතා දැන් ඔන්න වර්ණ රූපේ ලැබුණා. ඊට පස්සේ ගොනු කරගත්තා. ඊට පස්සේ ඒක ඒවා එකිනෙක දැන් හඳුනා ගනිමින් තියෙන මේ ඔක්කොම එක මොහොත වෙනවා. එතකොට මේ මොකක්ද වෙන්නේ, මේ දැන් මේක මෙතන හඳුනාගත්ත නිසා දැන් අපි මේ ඉස්සරහ පේන පොළවේ දකින්න දෙයක්නේ. ඒතර අපිට දැන් ඊළඟ කකුල මෙතනින් අඩිය තියන්න පුළුවන්. මෙහෙම මේ හරියේ ලොකු ගලක් තියෙන්නේ මෙතන, මේ පරිසරය හඳුනාගත්ත නිසා තමන් දන්නවා ඊළඟට අඩිය තියන්න පුළුවන් මෙහෙම කියලා. එතකොට මේ මෙන්න මේ වගේ දෙයක් තමයි අපි මේ තේරුම් ගන්නෙ. රූපාරම්මණයක් ඔස්සේ විඥානයක් ඇති වෙනවා කියන එක. එතකොට මේස පුටු වගේ තියෙන තැනක මේ මේ මගේ චිත්‍ර ඇනීම නම් සාර්ථක නැහැ. මේ එස් එකක් තියෙන්නේ මේ. එතකොට මේ මේස පුටු වගේ තියෙන තැනක මේ දැන් ඔන්න අපිට වර්ණ රූප පරාසය එළඹ සිටිනවා. ඇහැක් තියෙන පුද්ගලයෙක් එළඹ සිටිනවා. හරි. ඒතර වර්ණ රූප පරාසය එළඹ සිටෙද්දිම අපිට මේක අපි මේ තිරේක දැක්කා, එහෙම නැත්නම් ටීවී එකක දැක්කා, එහෙම නැත්නම් ඇත්තට සජීවීව දකින්නවා කියලා මොකක් හරි කමක් නැහැ. ඒතකොට ඉස්සෙල්ලම මේක ගොනු කරගන්න ඕනි. මේක මේ වගේ දිගපළල තියෙන මේක පැත්තකින් ඇද්දොත් මේක මුළු මේසෙම ඇදිලෙනවනේ. එතකොට මේක ඒකත්වයක් තියෙන වස්තුවක් කියලා ගොනු කරගන්න. මේ පුටුව ගැන, මේව අතර තියෙන පරතරය ගැන. එතකොට මේ අත හිස් අවකාශය තියෙනවා කියලා මේ අතර දැන් අවකාශය. එතකොට මේ වර්ණ රූප රාමු ඔස්සේ මේ පරිසරය ගැන දැනුවත් වන බව තමන් මේ පැත්තේ ඉඳලා බලනවනම් අන්න ඒක, ඒ කියන්නේ මේ දිගපළල උස ගැන දැනුවත් වන බව. එතකොට ඒක විඥානය. විඥානයේ ආකාරය දැනුවත් වෙනකොටම අඳුනා ගන්නවා මේ මේසයක් මේක පුටුවක් කියලා. දැන් ඒ සමහර විට මේක කුඩා ළමයෙක්ගේ කාලේ ඒ කෝණයෙන් සාමාන්‍ය වැඩිහිටියෙක් බලන කෝණේ ඉඳලා තන බැලුවාම එයාටත් මේ වර්ණ රූප චිත්‍රය පෙනේ. නමුත් එයා මෙහෙම ගොනු කරගන්න එකක් නැහැ. සමහර විට එයාට මේ කකුල පෙනේ. සමහර විට එයා ගිහිල්ලා පොඩි එකෙනා ගිහිල්ලා කකුල අදින්න බලයි. කකුල අදින්න බලයි. එතකොට මේ කකුල අදින්න බලයි මොකද මේ එයා හිතන්නේ මේක වෙන දෙයක්. මේක එකට සම්බන්ධිත වස්තුවක් නේ. සමහර විට එයා නොදක් දකින්න එකක් නැහැ. එයා සමහර විට මේක වැරදි තැනකින් උස්සන්න බලයි මේ වස්තුව. එතකොට මේ විඤ්ඤු පුරුෂයෙක්ට යමක් තේරුමක් තියෙන මිනිස්සෙකුට දැන් මේක දිගපළල ගැන අදහසක් එනවා, දැනුවත් බවක් ඇති වෙනවා මේ චිත්‍රය දකිනකොටම. එතකොට අපි කියන්නේ මොකද්ද? රූපාරම්මණයක් ඔස්සේ ඔන්න විඥානයක් හටගන්නවා. ඒ වෙලාවෙම සංඥාවක් හටගන්නවා. දැන් මෙසේ මෙහෙම වස්තුන් වල දිගපළලෙන් වස්තුවක් ගැන දැනුවත් වීම වැරදි දෙයක් නෙමෙයි. එහෙම දැනුවත් වෙන්න ඕනි. එහෙම දැනුවත් වෙන්න බෑ කියන්නේ මෝඩකමක් කියන්නේ. ඒ කියන්නේ එක්ක බාල බවක් කියන්නේ. විඥානේ දියුණුවේ පරිණත නැහැ කියන එක. හරි. සමහර තිරිසෙනෙක්ට එහෙම දැනුමක් ඇති වෙන්නේ නැහැ ඔය අපි දකින්න පරිසරයේ දැක්කහම. ඒතර අපිට මේ එක බැල්මෙන් මේකේ සමහරට මේකේ තියෙන බර ගැන අදහසක් එනවා. මම කියන්නේ දැන් මනෝවිඥාන අවස්ථාවක චක්කු විඥානේ එහෙන් දකින්න අතරෙම ඊට ආබදවම ඇති වෙනවා ඒ පරිසරය ගැන මනෝවිඥාන මට්ටම. එතකොට මේකේ තියෙන බර ගැන, මේකේ දිගපළල උස ගැන මේ ඔක්කොම එකවර දැනුවත් වෙනවා. එතකොට මෙන්න මේ විඥානයක් හට ගන්නවා. ඒ වෙලාවේ සංඥා අපි කියන්නේ නැහැ මෙහෙම මේ මේසයක් අරමුණු කරගෙන විඥානයක් හටගත්තා කියලා අපි කියන්නේ නැහැ. පැහැදිලිද? අපි කියන්නේ රූපයක් අරමුණු කරගෙන මේසයක් ලෙසින් දැනගත්තා කියලා. මේසයක් ලෙසින් හඳුනාගත්තා කියලා තමයි කියන්නේ. මේක සාමාන්‍ය මිනිස්සු කියන්නේ මොකද? මම මේසයක් දැක්කා, පුටුවක් දැක්කා, මෙහෙම පරිසරයක් දැක්ක කියලා නිකන් ඉලක්කේ ආරම්භණයේ හැටියට මිනිස්සුන්ට හිතෙන්නේ මේසයක් දැක්ක කියලා. ඇත්තට වෙන්නේ ඒක නෙමෙයි, හරි සරල දෙයක් බුදුරන් වහන්සේ කියන්නේ. මෙන්න මේව රූපාරම්මණය සරල නෑ. රූපාරම්මණයක් ඔස්සේ මෙහෙම සිතක් උපදින ඕක තමයි වෙන්නේ. එතකොට ඒක මේ ආකාරයෙන් ත්‍රිමාණව ගොනු කර ගැනීම මේක හොඳට තේරුම් ගන්න වැරද්දක් නෙමෙයි. ඒ ධර්මතා ත්‍රිමාණව ගොනු කර ගැනීම හොඳ දෙයක්. හරි. ওই ත්‍රිමාණව ගොනු කරගත්තට පස්සේ උතන පස්සේ තව අපි කියලා දෙනවා. සමහර කෙනෙක් මේක නිට්ට දෙයක් කියලා හිතන්න පුළුවන්. හරි. නිට්ට මේසයක් කියලා. හරි. නිට්ට දෙයක් කියලා. අන්න එතන ඉඳලා තමයි දෝෂයන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක්ට අපිට මුන්නහන්සේට කවුරු හරි කියනවා මට ගිහිල්ලා පුටුවක් අරන් දෙන්න. ගෝල ගුරු ස්වාමීන් වහන්සේ කියනවා ගෝල ස්වාමීන් වහන්සේට ගිහිල්ලා පුටුවක් අරන් දෙන්න. එහෙනම් ඒ අපිට දෙනමම රහත් කියලා. එතකොට ගෝල ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනි ඒ යම් පරිසරයක් දැක්කහම මේ තියෙන පුටුවක් කියන එක. හරි. වෙනස මොකක්ද? ඒ කියන්නේ ඒක ත්‍රිමාණ ලෙස ඒක නිශ්චය කරනවා. ඒකේ දෝෂයක් නැහැ. ඒක මේ හිතේ තියෙන වැරද්දක්වත් මුකුත් නෙමෙයි. ඒක ඇත්තටම හොඳ ගතියක්. හරි. ඒකට තමයි අපි විඥානය කියලා කියන්නේ. දැනුමක් ඒක. දැන් විඥානේ ওই ඥාණය කියන එකේ අදහස මොකද්ද? යම්කිසි මේ දැනුමක් කියන එක. විඥානය කියන්නේ විවිධාකාර වූ කියන අදහස. විවිධාකාර වූ දැනුම් කියන එක. එතකොට අන්නේ ඒ දැනුම ඊට පස්සේ සමහර අයට ඊට එහාට ගිහිල්ලා තියෙනවා. කොහොමද ඒකත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා? ඒ මේසය නිත්‍යයි. එහෙම නැත්නම් එයාට මේ මේසය මේ මේසයක් වගේ මේ මේසය මගේ කියලා හිතෙනවා. එතකොට මේ මේසය වැඩක් නෑ මෙතෙන්ට කියලා තරහක් වගේ එනවා. හරි. අන්න ඒ වගේ අර දැනුමත් එක්ක මිශ්‍ර වෙන වැරදි ධර්මතා ටිකක් තියෙනවා. එතකොට මේ එකම වෙලාවේ විඥානයක් දැන් මං කියන්නේ සහජාතව හටගන්න ධර්මතා ටිකක් තියෙනවා කියලා. එතකොට මේ අපි දැන් කියන්නේ මොකද්ද? මේ එකම රූපාරම්මණය ඔස්සේ රූපාරම්මණය ඔස්සේ ඇති වෙන විඥාන ඒකම අරමුණු කරගෙන තියෙන සංඥා. තව ඇති වෙන ධර්මතා ටික අපි ගත්ත මූලික ධර්මතා ටික චේතනා. තැන වේදනා. එතකොට මේ මේ රූපාරම්මණය දකිද්දි මේ මොකද වෙන්නේ? අපි හිතමු බොහොම හොඳට මේ නිම කරපු මේසයක් කියලා බඩුවෙක් දකින්නවා කියලා. එයාට එතකොට දැන් මේ රූප එයාට එතකොට සතුටක් එන්න පුළුවන්. එතකොට එයාට සතුට එන්නේ දැන් මේ මේ වර්ණය ලස්සනයි කියලා නෙමෙයි. දැන් මුලින් එයාගේ වෙන්නේ මොකද? ඇතුළාන්තේ මේසයක් කියලා එයා ග්‍රහණය කරගත්ත මේසයක් කියලා හඳුනාගත්තා. ඊට පස්සේ මේ ඒකේ නිම කිරීම ගැනත් එයා ඒ වෙලාවේ දැනුවත් වුණා නම් එයාට එනවා සොම්නස් වේදනාව. එතකොට ওই වෙලාවේ අර මේ සමහරට හිතන ගතියට තියෙන හිතන ගතියට අපි කියනවා චේතනාව කියලා. එතකොට ඒ මෙතනදී තියෙන චේතනාව අපි නිකන් යමක් දිහා බලන් ඉන්නකොට යම් දෙයක් ගැන දැනුවත් වෙනකොට ඒ අවස්ථාවක තියෙන චේතනාව ප්‍රකට නෑ. මම ඒක වෙන උදාහරණයකින් කියලා දෙන්නම්. එතකොට මම හිතනවා පැහැදිලි ඇති කියලා මේ බුදුරන් වහන්සේ කියන්න හදන්නේ මේ ධර්මතාවට සම්බන්ධයක් මේ කියන්න හදන්නේ. මේ රූපාරම්මණයක් ඔස්සේ මෙහෙම ධර්මතාව ටිකක් හට ගන්නවා. එතකොට මේ ඔක්කොම එක මොහොතේ එක විට හට ගන්නවා. හරි. එක විට හට ගන්නවා. එතකොට ඒ ඔක්කොම අරමුණු කළේ එකම දෙයක්. එකම අරමුණ තමයි කියලා අපි සාමාන්‍යයෙන් කාර්ය දක්වන්නේ. දැන් මේ ආරම්මණය කියන එකේ අපි එච්චරම මේ කිඳා බහින්න අවශ්‍ය නැහැ. මේ ආරම්මණය කියන එකක් අපි අර්ථ දක්වන්නේ විඥාන තේරුම් ගන්නනේ. එතකොට දැන් සමහර අවස්ථා තියෙනවා තමයි මොකක්ද ආරම්මණය කියලා පැහැදිලි නැති. හරි. නමුත් මේ අපි ආරම්මණයේ හරියට මොකද්ද කියලා සමහර වෙලාවට හොයන්නේ නැහැ. ඒක තවදුරටත් යනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මෙහෙම තමයි මූලිකව මේක හටගන්නේ. ඊළඟට අපි ගත්තොත් දැන් අනික් ධර්මතාවයක් කියලා අපි හිතමු අපිට සිතේ කෙලෙසයක් ආවා කියලා. ඔය රාගයක් ආවා කියන්නේ. එතකොට ඒ රාග සිතක්. එහෙම නැත්නම් යම් කිසි දෙයකට ලෝභයක් ආවා කියලා කියන්නේ. හරි. එතකොට ලෝභයක් ඇවිල්ලා තමන්ට දැන් ඔන්න තේරෙනවා පොඩ්ඩකට කලින් ලෝභ හිතක් ආවා කියලා. හරි. අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සරාගං වාචිත්තං සරාගං චිත්තංติ පජානාති කියලා. එතකොට වෙන මනෝවිඤ්ඤා ඊට පස්සේ එන මනෝවිඤ්ඤාණයකින් ඉලක්ක කරනවා ටිකකට ඉස්සෙල්ලාපු ලෝභ හිත. එතකොට මේ ලෝභ හිත නැති වෙලා තමයි මේ ඊට පස්සේ මනෝවිඤ්ඤාණය උපදින්නේ. දැන් අපි මේක කුසල අවස්ථාවක් අපි ගමු මේ ලෝභ හිත ගැන තමන් හරියට නුවණින් දකින අවස්ථාවක් කියලා. එතකොට ඒකෙයිලා කුසල හිත. එතකොට මේ මනෝවිඤ්ඤාණය අපි ගමු කුසල හිත. ලෝභ හිත ඇවිල්ලා අපි කියන අකුසල හිත. ඒ කියන්නේ තමයි දියුණුව පිණිස පවතින්නේ. කුසල හිත කියන්නේ දියුණුව පිණිස පවතින දක්ෂ බවක් කියන්නේ. එතකොට මේ කුසලයේ අකුසලයේ සාමාන්‍යයෙන් කවදාවත් එකට පවතින්නේ නැහැ. මේ දෙක පැති දෙකක්. ඉතින් ඒක නිසා ලෝභ හිතක් අපිට සමහරවිට හිතෙන්න පුළුවන් ලෝභ හිත තියෙන වෙලාවෙම ඒක නුවණින් දකිනවා වගේ කියලා. ඇත්තට වෙන්නේ එහෙම නෙමෙයි. ඒක මේක ප්‍රබල නිසා ලෝභය ප්‍රබල නම් අපි නුවණින් දකින අවස්ථාව වෙනවා ආයි ලෝභ වෙනවා ආයි ඒක නුවණින් දකින අවස්ථාව වෙනවා ආයි ලෝභ වෙනවා. ඒතර අපි ඇයි මේ ලෝභ හිත ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? අපි දන්නවා මේක දැන් මේක නැති වෙලානේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ. මේ මොකටද මේක ගැන ඔච්චර හිතන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි දන්නවා අපිට ලෝභයක් ආවම මේ ප්‍රත්‍යවේක්ෂා කරත් ආයි තා ඊළඟ තව පොඩ්ඩකින් එන්න පුළුවන් කියලා. එතකොට අනාගතේ එන්න පුළුවන් මේ වගේ හිතක් කියලා. හරි. එතකොට ඒක දන්න නිසා මේ හොඳ තදට තරහක් ගියොත් අපි දන්නවා මේ විදර්ශනානුවන හොඳටම නැති කෙනෙක් නම් තව පොඩ්ඩකින් ආයෙ එන්න පුළුවන් කියලා. ඒතර මේ වෙලාවේ තියෙන්නේ කුසල හිතක් තමයි. නමුත් මේ ඒ වෙලාවේ එතකට ඔන්න මේ ලෝභ හිත ගැන දකින්න පුළුවන් ආකාර තියෙනවා. ඒතර මුලින්ම වෙන්න ඕනි මොකක්ද? පොඩ්ඩකට ඉස්සෙල්ලා වෙච්ච දේ සිහිපත් වෙනවා. පොඩ්ඩකට ඉස්සෙල්ලා මේම ලෝභ හිතක් ඇතිවලා කියලා දැනෙන්න ඕනි. ඒතර ඒක තමයි මනෝවිඤ්ඤාණි ස්වභාවය. අපි ඒක ගැන නුවණින් මොනවා දකින්න ඉස්සෙල්ලා හරි මෙහෙම දෙයක් සිද්ධ වුණා. මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා දැනෙන්න ඕනි. ඊට ඒක තමයි ඒකයි මං කියේ මනෝවිඤ්ඤාණි මූලික වෙන්නේ. එතකොට ඒක දැනෙන්නේ සාමාන්‍යයෙන් එක එක සිත්වල ඒ දැනුම උපද්දවන්න විශේෂයෙන් බලපාන ධර්මතා ටිකක් තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවක නම් සතිය කියන එක විශේෂයෙන් ඒ සතිය කියන එක සහජාතව මනෝවිඤ්ඤාණෙත් එක්ක හට ගන්න. ඒ කියන්නේ සතිය කියලා කියන්නේ අපි ඒක වෙනම දේශනාවක සඳහන් කරන මේ මොකද්ද සතිමත් බව කියන්නේ කියලා දැනට හිතේ තියාගන්න මේ මනාව සිහිපත් කරලා දෙන ගතිය. මේ එතකොට මේ ලෝභ හිත වුණත් ඒකේ ලෝභ හිතේ ආකාරයේ පොඩකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධිය හොඳට සිහිපත් කරලා දෙනවා. සමහර අවස්ථා තියෙන්නේ ටිකට ඉස්සෙල්ලා වෙච්ච දේපව හරියට සිහි වෙන්නේ නැති අවස්ථා. එතකොට අපිට ඒ ටිකට ඉස්සෙල්ලා මේ වෙච්ච අවස්ථාව නුවණින් විශ්ලේෂණය කරගන්න බෑ. ඒතර නුවණින් විශ්ලේෂණය කරගන්න නම් මුලින් අපිට ඒක හොඳට සිහිපත් වෙන්න ඕනේ. හොඳට ඒකේ ආකාරය එතන වෙච්ච දේ ඒ වෙලාවේ මනසේ ස්වභාවය හොඳට සිහි වෙන්න ඕනේ. සිහි වෙනකොටම ඒක ගැන දැනෙනවා. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණය. එතකොට ඉලක්ක වෙන්නේ මොකක්ද? ලෝභ හිත. දැන් ලෝභ හිත තියෙනවද? නෑ. ලෝභ හිත නෑ. එතකොට මේ මනෝවිඤ්ඤාණය තමයි දැන් හටගෙන තියෙන්නේ. එතකොට මේක අපිට කියන්න පුළුවන් මේ තාම යාබද අතීතේ වර්තමාන කියලා කිව්වට කමක් නෑ. ඉතින් මොකද මේ අපි හොඳටම දන්නවා මේ තව පොඩ්ඩකින් ආයෙ එනවා කියලා. එතකොට ඒ අර්ථයෙන් අපිට වර්තමාන කියලා කියන්න පුළුවන්. ඒක අපි කරගන්න නිර්වචනයක්. ඉතින් මේක වර්තමානද අතීතද කියලා අපිට තර්ක කරන්න අවශ්‍ය නෑ. අපි සාමාන්‍යයෙන් වෙන දේ දන්නවා. මේක මේ අතීත ධර්මතාවයක් හරියටම සෛද්ධාන්තිකව කිව්වොත්. නමුත් මේ වෙලාවේ හටගන්න ලෝභෙනේ. ඉතින් අපිට ඕන නම් වර්තමාන ආරම්භණයක් කියලා ඒක නිර්වචනය කරගත්ත හැකි. එතකොට දැන් ඒ ලෝභය මේ පොඩ්ඩකට ඉස්සෙල්ලා තිබ්බ ලෝභයේ ආකාරය අපි දැනගන්න. ලෝභය එතකොට මේ හිතට ආරම්භණය වුණේ ලෝභය කියන ධර්මතාවය. හරි. එතකොට ඒ ලෝභ හිතක් දැනගන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. එතකොට මේක ලෝභ හිතක් කියලා අඳුන ගන්නවා මේ වෙලාවේ. සංඥාවක් උපදිනවා. හරි. මේ ලෝභ හිත ගැන අපි තව ටිකක් අවධානය යොමු කරලා හිතලා බලනවා. දැන් මේක ඇයි මෙහෙම හටගත්තේ? කොහොමද මේකේ ස්වභාවය කියලා. ඒ කියන්නේ චේතනාව කියලා දෙයක් උපදිනවා. හිතලා බලනවනම් චේතනාව. අපිට තේරෙනවා අපි ඒකට හොඳට අවධානය යොමු කළා කියලා. ඒ වෙලාවෙ වෙන අවධානය කියලා ධර්මතාවයකුත් තිබ්බා. හරි. එතකොට මේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මෙහෙම එකක් එක පාට මට හිතට ආවා කියලා. ඒ කියන්නේ නිකන් හිතේ ගැටුණා කියලා කියන්නේ. මේ එතකොට අපි ඒකට කියන්නේ මොකද්ද? ස්පර්ශය කියලා. හරි. ස්පර්ශය කියලා ධර්මතාවයකුත් තිබ්බා. අර මතක් වෙනකොට මේ ඔක්කොම එකට වෙනවා. ඒ කියන්නේ මේක මේ 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 ආරම්භණය හොඳට හිතේ වදිනවනම් අන්න ස්පර්ශය. පස්සේ කියලා අපි පාලියෙන් කියනවා. එතකොට මේ ධර්ම ඔක්කොම සහජාතව හටගන්නේ, එකට හටගන්නේ. හරි, සහජාතයි කියලා අපි කියනවා. එකට හටගන්නවා. මොකද්ද අපි ඒ ඔක්කොම ඉලක්ක වුණේ? එක ධර්මයක් ලෝභයෙන්. හරි. එතකොට මේ අවස්ථාව අපි ගන්නවා කුසල සිතක කුසල මනෝවිඤ්ඤාණය කියලා කියන්න පුළුවන්. හරි. එතකොට මේ වෙලාවේ දැන් අපි නුවණින් දකිනවා කියලා මොකක්ද අදහස් කරන්නේ? මේ ලෝභය කියන ධර්මය දැන් අපි සතිපට්ඨාන මේක විදර්ශනාවට සම්බන්ධ කරලා කතා කරොත් දර්ශනාවට සම්බන්ධ කරලා කතා කරොත් අපිට යම් වෙලාවක වැටහෙනවා නම් මේ ලෝභය කියන්නේ අනිත්‍ය දෙයක්. සාමාන්‍ය මිනිහෙකුට සමහර ලෝභයක් ආවම ලෝභයක් ආව කියලා යම් මට්ටමකට දැනෙන්න පුළුවන්. දැන් අපි හිතමු මේ බුදුදහම අහලා නැති පුද්ගලයෙක්ට එයාට එයාටත් දැනෙනවනේ එයාගේ විවිධ මානසික ස්වභාව හිතට ඇවිල්ලා යන්නේ. එතකොට එයා අපි හිතමු එයා ඒකට ලෝභය කියලා නෙමෙයි එයා කියන්නේ අපි හිතමු එයා කියයි ඒකට ආදරය කියලා. හරි. එයා ඒක කුස ඒක හොඳ ධර්මයක් හැටියට නෙමෙයි එයා ඒක නරක ධර්මයක් හැටියට නෙමෙයි සමාහයට දකින්නේ. ඒක හොඳ දෙයක්. හොඳ දෙයක් කියලා දකින්න පුළුවන්. හරි. එතකොට එයාට එකම ධර්මතාවය ගැන වෙන කෙනෙක් මේක පරිහානිය පිණිස පවතින දෙයක් කියලා දකිනකොට අරයා ඒක මේ හොඳ දෙයක් කියලා දකින්න පුළුවන්. එයා සමාහිත තමයි මේ ලෝභය නිසා තමයි අපේ මේ අපි එකතු කරන බඩු එක ඉතුරු වෙන්නේ. මේවා මේ නිකම් විනාශ වෙන්න දීලා හරියන්නේ නැහැ කියලා. ඒක හොඳ දෙයක්. ඒකෙන් ඒකෙන් මේ මේ තමන් එකතු කරන බඩු ආරක්ෂා වෙනවා කියන අදහසත් එක්ක හොඳ දෙයක් කියලා දකින්න පුළුවන්. එතකොට දැන් බෞද්ධ යෝගියෙක් කොහොමද දකින්නේ මේක පරිහානිය පිණිස පවතින දෙයක් කියලා අදහසක් එයාගේ හිතේ තියෙනවා නම් ඒක අනිත්‍ය දෙයක්. සමහරට එයා දුකයි කියලා දකින්න පුළුවන්. මේ ධර්මතාවය දුකට අයත් කියලා. ඊට පස්සේ මේක අනාත්ම ලෙස මේක මේ මම මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ආවේනික හේතුන්ගෙන් මේක හටගත්තා. ඒක අනාත්ම දෙයක් ලෙස දකින්න පුළුවන්. ඊට පස්සේ මේ ලෝභය කියන එක හටගත්තේ කොහොමද කියලා. හරි. නිකන් හටගන්නේ නැහැ. දැන් මේ පොඩ්ඩකට ඉස්සෙන්න මේ ලෝභය කියන එක හටගත්තේ මේ වගේ හේතු. දැන් ලෝභයක් ලෝභය කියන්නේ මොකක්ද? කායික දෙයක්ද මානසික දෙයක්ද? මානසික දෙයක්. එතකොට ඒ මං කියන්නේ ඕන මානසික දෙයකට පොදු ලක්ෂණයක් තියෙනවා මොකද්ද? ඕන මානසික දෙයකට රූප වලින්ට වෙනස් වූ පොදු ලක්ෂණයක් තියෙනවා. යමක් අරමුණු කරන බව. එතකොට ඇත්තට ගත්තොත් මේ ලෝභයට මේ ලෝභය හටගත්තේ යම් අරමුණක් ඔස්සේ. අපි හිතමු ගෙදර තියෙන වස්තුවක් වෙන්න පුළුවන්. හරි. ගෙදර ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එතකොට ඒක ඉලක්ක කරලා මේ ලෝභය හටගත්තේ. ඒකටත් තියෙනවා ආරම්මණයක්. හරි. අපි කියමු කාම වස්තුවක් කියලා. කාම වස්තුවක්. එතකොට මේ එකටත් තියෙනවා ආරම්භණය. එතකොට මේ අවස්ථාවේදී දැන් මේ මනෝවිඤ්ඤාණ අවස්ථාවේදී දැනගන්නවා මේ ටිකට කලින් ආපු ලෝභේ මෙන්න මේ වගේ අරමුණකයි මේ ලෝභය ආව කියලා දැනගන්නවා. ඒ කියන්නේ මේකේ හාත්පස වටපිටාව ගැනත් ඔන්න දකින්න නුවණින්. මේක මේ වගේ ආරම්භණයක් ඔස්සේ මෙහෙම මේ එතකොට මේ ලෝභය ආවේ යම්කිසි මෝහයක් එක්ක මුලාවක් එක්ක. එතකොට මේ වගේ ලෝභ ගැන තව පස්සේ කියලා දෙන්නම්. මේ සාමාන්‍යයෙන් අපි කියමු දැනට මේ ලෝභයේ මෙහෙම හටගත්තේ මෙහෙමයි. එතකොට ඒක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා මේ ලෝභ කියන ධර්මතාවය ගැන විවිධ පැතිකඩ ඔස්සේ දකිනවනම් අපි ඒකට කියනවා මේ මනෝවිඤ්ඤාණික විඥාන මට්ටම විතරක් නෙමෙයි ප්‍රඥාවකුත් එතන තියෙනවා කියලා. පඤ්ඤා. ඥාණය කියන්නේ ඒකම. එතකොට අපි ඒ අන්න ඒ වගේ හිතකට අපි කියනවා ඥාන සංප්‍රයුක්ත සිතක් කියලා. ඥානය සංප්‍රයුක්ත වෙච්ච සිතක්. හරි. එතකොට පළවෙනි කුසල සිත බුදුරජාණන් වහන්සේ ධම්මසංගණි ප්‍රකරණේ සඳහන් කරන්නේ අන්න ඒ වගේ සිතක්. ඥාන සංප්‍රයුක්ත සිතක් උපදිනකොට ඒකේ ලක්ෂණ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට දැන් මේ විවිධ මට්ටම් වලින් යමෙක් මේ ලෝභය දකින්න පුළුවන්. සමහර කෙනෙක් මේක අනිත්‍ය දෙයක් කියලා දකින්න පුළුවන්, දුක යනාත්මයි කියලා නොදකින්න පුළුවන්. තව කෙනෙක් අනිත්‍යයි දුකයි කියලා දකින්න පුළුවන්, අනාත්මයි කියලා නොදකින්න පුළුවන්. තව කෙනෙක් තුනම දකින්න පුළුවන්. තව කෙනෙක් මේකේ මේ ලෝභයේ හේතු හොඳටම විශ්ලේෂණාත්මකව දකින්න පුළුවන්. අපි යමක හටගන්න හේතු දන්නවනම් තමයි අපිට ඒක ප්‍රහාණය කරගන්න පහසු වෙන්නේ. ඒතොර මේ හේතුඵල මේකේ හේතු දකිමින් මේ මේ මේක හටගත්ත හැටි දකින්න පුළුවන්. ඒතකොට පැති ගොඩකින් මේක ගැන දැනුමක් එයාට තියෙනවා කියන එකයි ඒකෙන් කියවෙන්නේ. එතකොට ඒක නිසා සමහරට ඥාණය කියලා කිව්වට මේක මේකේ විලකෝ මට්ටම්වල වෙනස්කම් තියෙනවා. මේකේ යම් මට්ටමකින් අනිත්‍ය ලෙස මේක දැක්කත් ඒක එක ඒක හොඳයි ඒක එක මට්ටම. සමහර කෙනෙක් මේක පුළුල් අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට මේකේ මේ පටිච්චසමුප්පන්න වෙච්ච හැටි මේ ඔක්කොම දකින්න පුළුවන්. ඒ ඔක්කොම දකින්න තරමට එයාට පසුව නැවත නැවත අනාගතයේ ලෝභ සිතක් ඒමේ සම්භාවිතා අඩු වෙනවා. එතකොට මෙන්න මෙහෙම අපි දැන් ටිකක් තේරුම් ගන්නවා මේ සහජාතව උපදින ධර්මයෝ කියලා. එතකොට ඒ ප්‍රඥාව අර ටිකකට කලින් කියපු ප්‍රඥාව ඉලක්ක කළේ මොකක්ද? ආරම්භණයේ හැටියට ගත්තොත් ලෝභය කියන ධර්මතාවය. එතකොට ඒ අන්න ඒ වගේ වට තමයි අපි ධර්ම ආරම්භන කියලා කියන්නේ. මේ වගේ විවිධ ධර්මතා ඉලක්ක කරලා මනෝවිඥාන උපදිනව. ඒ මනෝවිඥාන එක සහජාතව තව ධර්මතා ටික උපදිනවා. එතකොට ඉතින් ඔය වගේ අපි හිතමු වෙන ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, තරහක් ගැන ඉලක්ක කරලා අපි ඒ අවස්ථාව ගැන විශ්ලේෂණාත්මකව දකින්න පුළුවන්. වෙන කෙනෙක්ට අපි හිතමු ඒ වගේ මානසික ධර්මයක් අපිට ඉලක්ක වෙනවා කියලා. ඒකත් ඒ විදිහටම විශ්ලේෂණාත්මකව තමන් දකින්න පුළුවන්. අර කියන්නේ බහිද්ධා වාචිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන්නේ ඒ වගේ අවස්ථාවක්. ඉතින් ඊළඟට අපි දැන් මේ තව ටිකක් දැන් විඥානය ගැන ගොඩක් කතා කරපු හින්දා මේ සංඥාව ගැන පොඩ්ඩක් කතා කරමු. මේ දැන් සංඥාවල ප්‍රභේද තියෙන රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා කියලා. රූප සංඥාවක් කියලා කියන්නේ මොකක්ද කියුවොත්, රූපයක් දැනගන්න අවස්ථාවක ඒ රූපය හඳුනා ගන්න බව තමයි රූප සංඥාව කියලා කියන්නේ. මං කියන්නේ ඉස්සෙල්ලා මේසයක් පේන වෙලාවක මේ මේසේ මේක මේසයක් කියලා, මේක පුටුවක් නෙමෙයි, මේක ගෙයක් නෙමෙයි, මේක මේසයක් කියලා හඳුනා ගන්න බවට අපි කියනවා සංඥාව. එතකොට ඒක රූපයක් ඔස්සේනේ, වර්ණ රූපයක් ඔස්සේනේ ඇති උනේ. ඒක නිසා අපි කියනවා රූප සංඥාව කියලා. ශබ්දයක් ඇහෙනකොට ශබ්දයක් හඳුනා ගන්න බව සමහර වෙලාවට ඔන්න දුර්කත නැමතුමක් දීලා එයා පැත්තේ එක්කෙන අහනවා, කාලෙකට පස්සේ කවුරු හරි දුරකක නැමතුමක් දීලා මාව අඳුනනවාද කියලා අහනවා. අඳුර ගන්න පුළුවන්ද කියලා අහනවා. ඒතර මොකද්ද මේ අහන්නේ? ඔයාට ඒ සංඥා වෙනවද කියලා. වෙන දාපු සංඥා වෙනවද? ඒ කියන්නේ වෙන දාපු ඒ අපිට අඳුර ගන්න පුළුවන් කියන්නේ මොකද? ඒ සද්දය ඇහෙනකොට ඒක හුරුයි. ඒක අහලා තියෙනවා. ඒක හුරු බවක් තියෙනවා. මේක මේ පෙරත් අහලා තියෙනවනික් වගේ. ඒ හුරු ගතිය විශේෂයෙන්ම සංඥාවට සම්බන්ධයි. ඒ වගේ අවස්ථාව. ඒතර ඒ සද්දේ එක පාරටම මේ මෙයා කියලා අපි හඳුනා ගන්නවා. අන්න ඒකට කියනවා සද්දයක් හඳුනාගත්ත බව සද්ද සංඥාව. ඒ වගේ ගඳ ස්පර්ශයක් මොන හරි කයේ දැනෙනකොට මේක ඇවිල්ලා මේ වගේ රිදෙල්ලක් කියලා හඳුනා ගන්නවා. මේක තද ගතියක් එක්ක මේක තද ගතියක් නෙමෙයි, මේක රසණයක් කියලා හොඳට හඳුනා ගන්නවා. එතකොට අන්න ඒ වගේ ඒවට කියනවා පොට්ටබ්බ සංඥා කියලා. ඒ වගේ දැන් ලෝභ හිතක්, ද්වේෂ හිතක් ඇවිල්ලා යනකොට ඒක හඳුනා ගන්නවා. ඒ වගේ එකකට කියනවා ඒ ධම්ම සංඥා කියලා. එතකොට රූප සංඥාවක් කියන්නේ මොකක්ද? යම් රූපයක් එළඹ සිටිනකොට හිතට ඒක හඳුනා ගන්න බව. එතකොට මං කියවන්නේ දැන් සමහර වෙලාවල අර මං දවසක් ගිය වාරේ කිව්වේ අර මිනිස්සු හිතනවා මොකරි වර්ණ චිත්‍රයක් නැවත හිතට එනකොට, දැන් මෙහෙම රතු පාටක් මතක් කරගන්නකොට, එහෙම නැත්නම් පෙර නිතර දැක්ක රූපයක් හිතට නගා ගන්නකොට මේ සංඥාවක් හිතට එනවා කියලා. නෑ, ඒක අපි කියන්නේ රූපයක් තමයි ආරම්භණය වුනේ. සංඥාවක් ආරම්භණය වෙනවා කියන්නේ මොකද්ද? සංඥාවක් ආරම්භණය වෙනවා කියලා කියන්නේ සංඥාවක් හිතට එනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. තමන් පොඩ්ඩකට ඉස්සෙල්ලා දැන් මම මේ දේශනේදී මොකද්ද කතා කළේ? රූප සංඥා ගැනනේ. එතකොට අන්න ඒ වෙලාවේදී ඕගොල්ලන්ට මේක හරියට තේරුණා නම් ඉලක්ක වුණේ, ආරම්භණය වුණේ රූප සංඥාව. ඒ කියන්නේ මේ පොඩ්ඩකට කලින් මෙහෙම දෙයක් ගැන හඳුනා ගැනීමක් තිබ්බා කියලා හිතුණු. පොඩ්ඩකට කලින් මං මේ මේසයක් හඳුනා ගනිමින් හිටිය. මේසේ මේසයක් බවට හඳුනා ගනිමින් හිටිය. එතකොට පොඩ්ඩකට කලින් යම් කිසි මොකරි මේ පරිසරයේ දකින්න දෙයක්, ඒ දකින්න දේ ඒ දේ බවට හඳුනා ගනිමින් හිටියා කියලා තමන්ගේ මානසික ස්වභාවයක් නම් ඉලක්ක වුණේ. අපිට කියන්න පුළුවන් රූප සංඥාවක් හිතට ආවා, රූප සංඥාවක් ඉලක්ක වුණා කියලා. එහෙම නැතුව නිකන් පාටක් ඉලක්ක වෙනකොට ඒක පාටක් නේ, ඒක සංඥාවක් නෙමෙයි, ඒක රූපයක ආකාරයක්. එතකොට මේ ආරම්මන ભેදේ පටලවා ගත්තොත් පස්සට ඔක්කොම පැටලෙනවා. ඒක නිසා රූපය අපි තේරුම් ගන්න ඕනේ, රූප සංඥාව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ එහෙම විවිධත්වයක් තියෙනවා. එතකොට මේ හිතක් හටගනිද්දි මෙන්න මේ වගේ ධර්මතා ටිකක් එකට හට ගන්නවා. ඉතින් ඒවා ඔක්කොම ඊට පස්සේ එකට නැති වෙලා යනවා. ඉතින් ඔන්නඔහම අපේ ජීවිතේ පැවැත්ම සිද්ධ වෙනවා. එතකොට ඉතින් ඔව් මම අද කල්පනා කරේ මෙන්න මේ 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 මට්ටමට කියලා දෙන්න මේ සංඥාවලුයි ඊට පස්සේ සහජාතව හටගන්න ධර්මයන් ගැන. ඉතින් අපි බලමු මේ තවදුරටත් දැන් ඊළඟ පාඩමේදී මේක තවදුරටත් විස්තර කරන්න, තවදුරටත් මේකෙන් විදර්ශනාවට සම්බන්ධ වෙන කාරණා මොනවද කියලා විස්තර කරගන්න බලමු. හොඳයි. සීල් දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. ඉතින් මේ සංඥා විඥාන ගැන තමයි අද පාඩම සිද්ධ කළේ. මේ ඒ සම්බන්ධයෙන් මොන හරි නොතේරෙන තැන් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්.
ආශ්‍රය සහන චක්කෝ විඥානය මේ උපේක්ෂා සහගතයි කියන්නේ ඇයි?
ඔව් දැන් චක්කු විඥානය උපේක්ෂා සහගතයි කියන්නේ ඉතින් ඒ දකින මුල් අවස්ථාවනේ චක්කු විඥානය කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ අහන්නේ ඇයි ඒක මේ සතුටක් වගේ ඇතිවෙන්න ගන්න කියලාද?
දැන් අපිට සමාජ දැසින් දැක්කම යම් කිසි සතුටක් ඇති වෙන ලාවල් තියෙනවා, දුකක් ඇති වෙන ලාවල් තියෙනවා.
ඔව්. ඔක ඇත්තටම වෙන්නේ දැන් ඔය සිත් ඇති වෙන රටාවක් තියෙනවා අපේ. ඒක විශේෂයෙන් දක්වලා තියෙන අභිධර්මයේ අර මෙදා දැක්ක පොත් ලිස්ට් එකේ අවසාන එක පဋාණ ප්‍රකරණේ ඒ චක්කු විඥානයක් ඇති වෙලා චක්කු විඥානයකට අනතුරු ඇති වෙනවා තව හිතක්. මේකට අපි කියනවා අපි හිතමු මනෝ ධාතු හිත කියලා එකට කියනවා. මේවා ගැන පස්සේ ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඇති වෙනවා මනෝ විඥාන ධාතු කියලා හිතක්. එතකොට මේ ඇත්තටම මේ දැන් අපි තුම් මුඩුක්කු පරිසරයක් වගේ ටිකක් බොහොම අප්‍රසන්න පරිසරයක් දකින්නවා කියලා. එතකොට ඇත්තටම මේ චක්කු විඥානයේ බුදුරන් වහන්සේ කියලා තියෙන්නේ මධ්‍යස්ථ වේදනාවක් තියෙන්නේ. දැන් අපි මේ ඊට ආබදවත් ඇති වෙනවා මේ විඥානයේ වගේම ඒ චක්කු විඥානයේට එන අරමුණම ගනිමින් සිත් දෙකක්. එතකොට මේවත් ඇත්තටම විපාක සිත් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අතීත කර්මයක බලපෑමක් තියෙනවා විපාක වශයෙන්. එතකොට මේ මෙන්න මේ හිත මේ හිත මේ සෝමනස්ස වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සතුට සහගත බවක් මෙන්න මේ හිත ඇති වෙන අවස්ථාවේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. හරි. මේ අවස්ථා දෙකේදීම ඒක මධ්‍යස්ථ වේදනාවක් තියෙන කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒතර අපි තුමු කුසලයක අතීත කුසලයක් නිසා චක්කු විඥානයක් ඇති වෙනවා කියලා. අතීත කුසලයක් නිසා මේ අතීත කුසලයක්. දැන් චක්කු විඥානයක් ඇති වෙන්නේ ප්‍රධාන හේතු මොනවද? ඇසයි රූපයයි. එතකොට ඇසත්වෝනි රූපත්වෝ ඔය දෙකම මේකට උදව් කරනවා. ඔය ඇස්සේ අතීතයේ කරපු කර්මයක්. හරි. අපි තුමු තමන් මොනවා හරි ශ්‍රමදානයක් කළා කියලා කොහේ හරි ආරණ්‍යක හරි පන්සලක හරි ඒ ශ්‍රමදානයක් කළා ඒ පන්සල්වත් ලස්සන කළා හරි ඒක තමයි අතීත කර්මය හරි ඒතර පරිසරයක් ලස්සනනේ කළේ දැන් ඔන්න ඒකේ විපාකයක් හැටියට මේ චක්කු විඥානේ හටගන්නවා හරි ඒතර මේ ඇසයි රූපයයි අනිවාර්යෙන් චක්කු විඥානේ හටගන්න ඕනි නමුත් තව හේතුවක් මේ දෙක විතරක් නෙමෙයි හේතුව අතීතර කර්මෙත් මේකට බලපාන හරි ඒ ශ්‍රමදානයක් කරපු ඒ සිතේ ශක්තිය හරි ඒකත් බලපාන තවත් හේතු තියෙනවා මේ ප්‍රධාන හේතු තුනක් මම දැන් පෙන්නේ එතකොට මේ චක්කු විඥාණයට අපි කියනවා දෙනවා නම විපාක හිතක් කියලා විපාක හිතක් මේක කුසල හිතක් හෝ අකුසල හිතක් නෙමෙයි දැන් මේ ඔන්න හොඳ ලස්සන මල් වැවිච්ච උගේ ලස්සන පරිසරයක් පේනවා නමුත් මේක දැන් කුසලයක විපාකයක්නේ. එතකොට මධ්‍යස්ථ වේදනාවක් තිබ්බට ඒක ප්‍රනීත පැත්තට බර මධ්‍යස්ථ බවක් තියෙනවා. ඕක අකුසලයක විපාකයක් වුණා නම් අපි තුමු දැන් මුඩුක් වගේ කාණුවල ජරාව ගලන පරිසරයක් පේනවා. එතනක් තියෙන්නේ මධ්‍යස්ථ වේදනාවක් කියලා තමයි අභිධර්ම කියන්නේ. නමුත් අර මධ්‍යස්ථ වේදනාව කුසල කර්මයේන මධ්‍යස්ථ වේදනාව අරකට වඩා අකුසල කර්මයේ දින මධ්‍යස්ථ වේදනාවට වඩා ප්‍රණීත බවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙකම මධ්‍යස්ථය කියලා කියනවා. හැබැයි දක්වලා තියෙනවා හීන ප්‍රණීත බව තියෙනවා. ඊට යාබද සිතත් මධ්‍යස්ථ වේදනාව කියලා පොදු එක සංග්‍රහ කරන්න වුණාම දක්වලා තියෙනවා. හැබැයි ඒකේ ප්‍රණීත බවක් තියෙනවා. මීට පස්සේ දෙවෙනියට එන සිත බොහෝ විට සෝමනස්ස වෙන්න පුළුවන්. කුසල කර්මයක බලපෑම දැන් මේ තුනටම එනවා. හරි. එතකොට මේක සෝමනස්ස බවක් සතුටක් ඒ පරිසරයේ දකිද්දී දැන් සතුට අත්දැකීමක් සෝමනස්ස අත්දැකීමක් ලැබයි. එතකොට අකුසල කර්මයකින් ආවනම් මේ මධ්‍යස්ථ වේදනාවක් තියෙන්නේ. මේකත් මධ්‍යස්ථ වේදනාවක්. එතකොට අප්‍රසන්න බවක් අපිට හැඟෙන්නේ මේ වෙලාවේ මීට එහාට තව සිත් පේලියක් එනවා. ඒ සිත් පේලි වලදී දුම්නස් බව තියෙන්න පුළුවන්. මේ එක සිත් වල රටා ඉගෙන ගනිද්දී අපි පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ අන්න ඒ වගේ ස්වභාවයක් තමයි. මේ වගේ හිතවලට අපි කියන විපාක හිත් කියලා. චක්කු විඥානේ. එතකොට මේ විපාක හිත් කියලා කියන්නේ කර්මයකින්ම හට ගන්නවා කියන එක නෙමෙයි. නමුත් කර්මයේ ඒකාන්ත අතීත කර්මයක යම්හව බලපෑමක් තියෙනවා කියන අදහසෙන්. මොකද ඇසේ රූපෙත් බලපෑමක් තියෙනවානේ. මේවා කර්ම නෙමෙයිනේ. හරි. එතකොට මේකත් විපාක හිතක්. මේවා උපදින්නත් වෙන වෙන තව බොහෝ හේතු තියෙනවා. ඉතින් මේ හේතුඵල ගැන හොඳටම කියවෙන්නේ පဋාණ ප්‍රකරණේ. එතකොට දැන් මේ ඇහෙන් රූපයක් දැකලා බුදුරන් වහන්සේ කියන්නේ මේ චක්කුණා රූපං දිස්වා ඔය ඇහෙන් රූපයක් දැකලා කෙලෙස් ඇති කර ගන්න එපා කියලා. ඒතර කෙලෙස් ඇති වෙනවා නම් ඒක ලෝභ හිතක් වෙන්න එපා. අකුසල හිතක් නේ. එතකොට ඒ කියන්නේ මේ අවස්ථාව නෙමෙයි. චක්කු විඥානයේ තිබිලා තව විපාක හිත් දෙකක් විතර ගිහිල්ලා ඊටත් පසුව එන අවස්ථා තියෙනවා. අර ඊට මේවා ඉක්මනටම වෙනවනේ. බොහොම වේගයෙන් මේ අවස්ථා මාරු වෙවි යනවා. ඊට පස්සේ එන අවස්ථාවක් තමයි ලෝභ හිතක් එන්නේ. මේ විඥාණයට ඉලක්ක වුණු දේම අරමුණු කරගෙන තවත් අවස්ථාවක ලෝභ හිතක් එනවා. එතකොට ඒක තමයි ඔය බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා මේ කෙලෙස් හතගත්තා කියලා. මේ අවස්ථාවේ නෙමෙයි මේක. මොකද මේක විපාක අවස්ථාවක්. මේක දැන් ලෝභ හිතක් එනකොට ඒ හිතට දැන් මේ සිද්ධාමයේම පසුව ලෝභ හිතක් එනකොට ඒකට මේ අතීත කර්මය එහෙම බලපෑමක් සිද්ධ කරන්නේ. අපි මේක කියනවා අකුසල කර්මය කියලා. මෙන්න මේකට තමයි අතීත කර්මයේ බලපෑමක් සිද්ධ කළේ මේ හිත් දෙකට විශේෂයෙන්. ඉතින් මෙහෙමයි. දැන් මේ හිතට මනෝ විඥානයේ ප්‍රභේදයක් ලෙස කියන්න පුළුවන්. ඒක අපි අර සමහර වෙලාවට ගොනු කරන විනිහන. දැන් මේ මෙතනින් පස්සේ නේ ඔක්කොටම මනෝ විඥාන කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට ඒක වෙන් කරනවා මේවට වෙන නම් දීලා ඒකේ ප්‍රභේද කරන ඒක ටිකක් සංකීර්ණ කාරණයක්. ප්‍රභේද කරන ආකාරය එක එක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඉතින් අපිට ඕන නම් මෙතනින් පස්සේ මනෝවිඥාන අවස්ථාව කියලා කියන්න පුළුවන්.
ඒ කියන්නේ දැන් චක්කුඥානට පස්සේ මනෝ ධාතු මනෝවිඥාන ධාතු මේ තුනම විපාකසිත.
ඔව් විපාකසිත.
එතකොට ඒ විපාකසිතක් වෙන මනෝවිඥාන ධාතුවේ ලෝභ දේශ තාම හටගෙන නැහැ.
නෑ නෑ ලෝභ දේශ හටගෙන නැහැ.
එතනින් පස්සේ හටගන්න මනෝවිඥානවල තමයි හටගන්නේ.
ඔව්. එතනින් පස්සේ එතන ලෝභ දේශ හට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඥානයක් හට ගන්න පුළුවන් නේ. ඒද ඥානයක් හට ගන්න කොහොමද? ඒ අපි තුමු දකින්නේ යම්කිසි රූපයක් කියලා. ඒ රූපේ අනිත්‍ය දුක්ඛ ලෙස අනාත්ම ලෙස දකින්න පුළුවන්. අපි තුමු සත්‍යයක් දකිනවා කියලා. එතකොට සතා කෙරේ කරුණාවක් උපදින්න පුළුවන් නේද? මේ දුකටපත් වෙලා ඉන්න සත්‍යයක. එතකොට ඒ වගේ යමෙක් එක්ක කතා කරනකොට එයාගේ අදහස් තේරෙනකොට අපිට එයාගේ අදහස් ගැන ඉවසන බවක් මෛත්‍රියක් ඇති වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම ඥාන සම්ප්‍රයුක්ත. එතකොට ඒ වගේ මේ වගේ මානසික රටාවකින් නෙමෙයි මේ වගේ අවස්ථාවක් උදා වෙන්නේ. මේක වෙන ආකාරයක්.
සයනස් එතකොට දැන් අපිට විපස්සනාවකදී චක්කෝ විඥානේ විපාකයක් කියලා දැන් අපිට පරියත්තෙන් විපාකයක් කියලා කියනකොට ඒක අපි විපාකයක් හැටියට හඳුනගන්නේ කොහොමද? චක්කෝ විඥානේ අපිට විපාකයක් කියලා තේරෙන්නේ කොහොමද?
ඕ එකක් තමයි අපිට ඒක මේ ඒ වෙලාවේ දැන් කුසලයක අකුසලයක තියෙන ආකෘතිය නෑ. කුසල සිතක තියෙනවා මේ ඒකේ අනාගතයට බලපවත්වන ආකාරය, අනාගතයේ තව නිකන් අනාගතයට යොමු වෙන ආකාරය. දැන් හිතාගන්නකෝ කය රිදිලක් එනවා කියලා. ඒක කාය විඥානයක්. ඒකත් විපාක හිතක්. මේක අපි ඇත්තටම සවිස්තරව තවාරේ කතා කරන්න ඕනේ. විපාක හිතක නිකන් කය රිදෙලා නැති වෙලා යනවනේ. හරි. ඒකෙන් අනාගතයට එහෙම ලොකු බලපෑමක් නැහැනේ. අපි මොනවා හරි තරහෙන් මොනවා හරි කවුරු හරි ගැන හිතුවොත් ඒක ආයෙ ඒකට අනුගතව සිතුවිලි ගොඩක් එනවනේ. ඒ කුසලයේ ශක්තියක් තියෙනවනේ ඉදිරි තමන්ගේ මානසික රටාව වෙනස් කරන්න. කුසලයේ හෝ අකුසලයේ හරි. අර කැවිල රිදෙලා ආව ගියා. හොඳ ලස්සන පරිසරයක් දැක්කා. ඒකෙන් පස්සේ කුසල කුසල සිතුවිලි එන්න පුළුවන්. එකෙන් අර මේ නිකන් මනස දියුණු හෝ පිරිහෙලන ගතියක් නැහැ ඒ සිතේ. ඒවත් එක ආකාරයකට කුසලයක් කුසලයට වක්‍රව සම්බන්ධ වෙනවා. නමුත් ඍජුවම ඒක මනස දියුණු කරන පිරිහෙලන ගතියක් නැහැ. ඉතින් ඒ වගේතර අපිට හිතා ගන්න පුළුවන් ඒක කුසල හෝ අකුසල නෙමෙයි කියලා. එතකොට නමුත් අර ඒ හිතේ සමහරවල් අපිට පේන හොඳ ලස්සන මේ පරිසර පේනවා, මහා අවලස්සන පරිසර පේනවා. එතකොට දිව්‍ය ලෝකෙදි බොහෝ විට ලස්සන පරිසර පේනවා. සමහර පින්වන්ත මිනිසුන්ට නිතරම ලස්සන පරිසර පේනවා. ඒ වගේ අප්‍රිය අමනාප දේවල් පේන්නේ. ඉතින් ඒ අංශෙන් අපිට හිතා ගන්න පුළුවන් මේක විපාක අවස්ථාවක් කියලා. කුසල අකුසල නොවන අවස්ථාවක් කියලා. ඉතින් ඒ විදිහට තමයි ගන්න වෙන්නේ.
ඊට පස්සේ චක්කු විඥාණයට විතක්කේ නැහැ කියන්නේ.
ඕ චක්කු විඥානය කියන්නේ දැන් රූපාරම්මණයක් මුලින්ම වගේ එළඹ සිටින අවස්ථාවනේ. අපි සැරියගමම්ම පේන අවස්ථාව වගේ. විතර්කය කියලා කියන්නේ ටිකක් විතර්කයේ හිතක තියෙනවා කියන්නේ මේ ආරම්මණයේ ටිකක් ගොඩනගන ගතියක් තියෙනවා. දැන් අපිට විතර්කය කියලා කියන්නේ නිකන් ත්‍රිමාණ බවක් දැනෙනවනේ. හරි. අපි දකින දේ පිළිබඳ දකින දෙයට අමතරව අපිට තර්ක ඥානයෙන් යමක් හැඟෙන අවස්ථාවක් තමයි විතර්කය කියන්නේ. එතකොට චක්කු විඤ්ඤාණ අවස්ථාව කියලා ඇත්තටම චක්කු විඤ්ඤාණ අවස්ථාව කියලා අභිධර්මයේදී ගන්නේ අර පේන පරිසරය ගැන ලොකුවට අදහසක් නැහැ. ලොකුවට අදහසක් නැහැ. නමුත් යම් මට්ටමකින් අවට පරිසරය වෙන හඳුනා ගන්නවා. නමුත් අර මේ හොඳට ඒ දේ ගැන හොඳ ලොකු දැනුමක් නැහැ කියන එක. ඉතින් අන්න ඒක නිසා මේ ඒ වගේ එකක අපි කියන විතර්කය නැහැ කියලා.
ඒගොල්ලන්ට මේ අර වෙනද වගේ අර ගෙදරට ගිහිල්ලා මම කිව්වා මේ යන්නේ. ඔව්. මේ පොල් ගහ දෙන්න නේද? දුන. ඉතින් කීවද තුන්දා සම්දිය කුඩාව. තාම රෙකෝඩ් කරනවා. රෙකෝඩ් වෙනවා තමයි.
ස්ටොප් කරලා.
ඒක ස්ටොප් කියන්නේ ආයි කැපිලා යනවා මං හිතන්නේ.
වෙන විදියට.
ඇත්ත? මම මහන්සිය.
ඒකයි ස්මාර වෙනම පාඩමක් යන්නේ.
වෙනම යන්න ඕනේ.
අහන හැට අවුල් වෙනවා.
එහෙනම් ඉතින් ඔය ඇති.
ඔව්.
සාදු ඉවරයි
මේක මේ කපල කපල දාන්නේ කොහමද ඈ අලුත් එකක් කරන්නේ කොහමද
මේක නේ ඔබ තමයි කරගත්තේ
ඔතන